Next, Honorable Vasudeva Nanayakara, you have 17 minutes.
How many minutes, sir?
17 minutes.
Thank you, sir.
Yes.
Garu Sabhapathumani, ada apita maatruka kīpayak gana me vivadaye saakatcha kirimata tibenawa. Edi api ada kīpa denekma pradhana maatrukawa hatiyata thoragatte api Amaradevayanan, Amaradeva maha gayana vediyanan, Amaradeva api singala rasikayange maha gandharvayanan pilibandawa ekthara vidhiyaka age kirimak karanna me kendraya o wenwen hoge namin sangeethaya ha geethaya wenwen mese pihituwima koitaram kalochitada kiyana karuna aanduwe me pilibandawa moolika wu hama kenekutama prasansawen yutuwa api dan viya yutuwa tibena. Amaradeva Shurin Pilibanda Apata Metana Digata Katakaran Vela Vakne, Ita Ketien Apikian Vanang Soundari Situama Gayane Akata Perala Rasikyan Raswat Kiri Mata Singala Giteema Avenika Navashailiak Mirate Praguna Karavu Me Maha Gita Vedyanan Venuen Me Kala Kendraya Atikiri Matagene Me Panatata Apage Sampurna Sahayoge Prasansava Evagema Apage Vishesha Stutiya Api Palakali Utuatibano Me Mitat Pela Pera Apa gena itu atibunu yojana bak pramadvi namut ya gene magena api satruen. Ilangat api enwa me mudal nama atyan se vivida badu pilbanda prasna wet. Me badu atara aluten ma ekatukaran neana badu kipe agyanat මේ වෙලාවේ අපට අහන්න ලැබෙනවා මේ සුරාබදු සංශෝධනයනොත් අන්තිමට මුද්‍රාව අලෙවි කිරීම මගින් තවත් පැත්තකින් අහිමි වෙන ආදායම එකතු කර ගන්න බව කියනවා මුද්‍රාව මිල කිරීම ඇමතුමාට සම්පූර්ණයෙන්ම බාර කළා තිබෙනවා මේවා මේ සුරා නිෂ්පාදනයේ දූෂණය වැඩි කිරීමට හේතු වෙනවයි කියන එකයි ඒ පිළිබඳව දන්නා උදවිය කියන්නේ දැනට අපිට පේන හැටියට මේ ගන්න පියවර එක්තරා විදියකට එක පැත්තකින් බදු වලින් මුදා හරින කණ්ඩායම් වැඩි වෙනවා අනික් අතින් ඒ නිසා අයිමේ වෙන බද්ද එකතු කිරීමට තවත් එකතු කරන බද්දක් මේ නිසා වැඩි වෙනවා දැන් මෙයා අන්තිමට බලපාන්නේ කොහොමද කියලා අපි බලන්න ඕන අපි මිනිස්සුන් අල්ලගෙන යනවා හිරේ දානවා ඒ මිනිස්සු දීර්ඝ කාලයක් හිරගත වෙලා ඉන්නවා අප නැතුව ඉන්නවා මේ විශාල සමාජ අර්බුදය ඇති වෙමින් තිබෙන්නේ මද්ද්‍රව්‍ය පිළිබඳව මේ ව්‍යාප්ත වීගෙන යන මේ ප්‍රවණතාවයෙන් නිසායි අද මේ මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම ඒ ප්‍රවණතාවේ ව්‍යාප්තියට හේතුව විශේෂයෙන්ම කේරළ ගංජා භාවිතයට හේතුව වී තිබෙන්නේ මේ සාමාන්‍ය අරක්කු මිල ඔරොත්තු නොදෙන ගණනකට ඉහළ යාම නිසායි කියලා අපේ සමාජ විචාරකයන්ගෙන් දැනගන්න ලැබෙනවා ඒ නිසා අද අපිට අත්‍යවශ්‍යයි මිනිස්සු කල්පනා කරනවා නම් අපිට සුරාව අවශ්‍යයි අපිට බීමට මත්පැනක් අවශ්‍යයි ඒක අපේ ඇඟටත් හිතටත් සුවයක් ඒක ගැන කාටවත් නීති දාන්න බෑ ඒක යාගේ කැමැත්තා තීරණය. දැන් ඒකට අපි කරන්න ඕනෑ දේ තමයි අනතුරක් නොවෙන විදිහට තමන්ගේ මේ සෞඛ්‍යයට හානියක් නොවෙන විදිහට ඒ මිනිස්සු ඒවායේ මිල වැඩිවීම නිසා ඊට වඩා නරක මත්ද්‍රව්‍යවලට හැරීම වළක්වන්නට වුවමනා සාධාරණ මිලකට හොඳ මත්පැනක් රජය ගානේ රජය අලෙවි කිරීමට සූදානම් වෙන්ඩෝන්. මේක ඇත්තටම රජය ආරම්භක අවස්ථාවේ හිතපු දෙයක්. සංස්ථාවක් බවට මේ මත්පැන් නිෂ්පාදනය මූලික මත්පැන් නිෂ්පාදනය පත්වුණු වෙලාවේ ස්කාගාර සංස්ථාව ඇටියට මිනිස්සුන්ට තමන්ගේ අද තියෙන වියදම් මට්ටමට ආදායම් මට්ටමට ඔරොත්තු දෙන සෞඛ්‍යයට හානියක් නොවන යම් මත්පැනක් ලබා දුන්නොත් මේ කේරළ ගංජා ආදී මත්ද්‍රව්‍ය වලට යාමේ මේ අවාසනාවන්ත තත්ත්වය අපට වළක්වා ගන්න පුළුවන් කියලා අපි හිතනවා. ඒ වගේම සමාජ විචාරකයොත් කල්පනා කරනවා. ඊළඟට මේ සිංගප්පූරු ගිවිසුම ගැනත් මේ වෙලාවේ කතා කරන්න වෙනවා. මොකද මේ බදු පිළිබඳ ප්‍රශ්නයකුත් මේවයේ තිබෙන නිසා. දැන් මේ හර්ෂද් සිල්වා ඇමතුමා හැම තැනම කියාගෙන යනවා සිංගප්පූරුවේ කුණු මෙහෙ ගේන්න නෙමෙයි මේ කහදලා තියෙන්නේ. එහෙම එකක් පකිස්තාන් ගිවිසුමෙත් තිබුණාද? ඒ වුණාට පකිස්තානයෙන් කුණු මෙහෙ ගෙනාවේ නැහැද? නමුත් එතුමා උත්තර දිය යුතු එක කාරණයක් තියෙනවා. ඒ තමයි HS කෝඩ් 28.44.50 යටතේ 71 වෙනි පිටුවේ ලංකාවේ වගකීම් සඳහන් වෙන කොටසේ තියෙනවා න්‍යෂ්ටික අපද්‍රව්‍ය. එහෙම නැත්නම් විකිරණශීලී අපද්‍රව්‍ය සිංගප්පූරුවෙන් ලංකාවට එවන්න පුළුවන් වෙනවයි කියලා. දැයිගොල්ලන්ගේ එක තර්කයක් තමයි එහෙන් අපට එවනවයි කියල් තියෙනවා ඔක්කොම වෙන්නේ නෑ. ඒ ඔක්කොම අපටත් එහාට යවන්න පුළුවන්. නමුත් ඇත්තද කියලා බලන්න සිංගප්පූරුවේ වගකීම්මා බැඳීම් තියෙන කොටසට ගියාම පේනවා ලංකාව සිංගප්පූරුවෙන් එන නෂ්ටික අපද්‍රව්‍ය නැත්තං විකිරණශීලී අපද්‍රව්‍ය භාරගත යුතුයි කියන ඒ බැඳීම සිංගප්පූරුව පැත්තේ බැඳීම් අතරේ කොතනකවත් නෑ. මම මේ කියන දේ බොරුනම් එයාට පුළුවන් ඒ ගැන තෝරා බේරා පෙන්නන්න. මම කිව්වා 71 වෙනි පිටුවේ ලංකාවේ බැඳීම් වගකීම්වල එක තියෙනවා. සිංගප්පූරුවේ බැඳීම් වගකීම් තියෙන කොටසේ එවැනි ඊට අන්‍යෝන්‍ය වූ වගන්තියක් නියමයක් නැති බවයි මගේ ප්‍රකාශය. මගේ වරදක් තියෙනවා නම් මම මේ කරන ප්‍රකාශය ඒක නිවැරදි කරන ලෙසත් මම ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලයි. ඊළඟට මේ ඇඟලුම් කර්මාන්තශාලා ඇත්තටම එදා මම එක්කීව යුතුයි ජනප්‍රිය කළේත් ව්‍යාප්ත කළේත් ගම්බලාත්වලට ප්‍රේමදාස මහතායි කාලේ. දැන් ඒ ඇඟලුම් කර්මාන්තශාලාවලින් විශාල පිරිසක් ඇත්තටම යම් අමාරු තත්ත්වයන් තිබුණත් ඒවායේ සේවය කිරීමට යම් යහපත් මට්ටමක ආදායමක් ලබා ගනිමින් නමුත් බොහෝ වේශමාන්සි වී වැඩ කරන්නට සිදුවෙමින් ඒ අය අද යම් ජීවනෝපායක් ඒ මගින් සලසා ගන්න. දැන් මේ ඇඟලුම් කර්මාන්තශාලාවල් වලට ගෙන්නනවා රෙදි පිටරටින්. ඒ ගෙන්නන රෙදිවලට වැට් බද්ද එකතු කරන්න තීන්දු කිරීමක් ගැන ලැබුණු ආරංචිය නිසායි අපි කියන්නේ. එහෙම එකතු කළොත් අපේ ඇඟලුම්වල තියෙන තරංගකාරීත්වය ජාත්‍යන්තර වෙළඳපොළේ පහළ වැටේ. එසේ පහළ වැටීමත් සමග එය අපේ රටේ ඇඟලුම් කර්මාන්තයට යම් කිසි හානියක් කරන අපේ ඇඟලුම් කර්මාන්තයට එක්තරා විදිහක පාඩුවක් ඇති කරන අපේ කර්මාන්තය දුර්වල කරන තැනකට පත්කිරීමට ඉඩ තියෙන බව අපි කිව යුතුව තිබෙන. ඊළඟට අපේ මේ රුපියලේ වටිනාකම අඩුවීමේ කාරණය ගැන අපි ආගෙන හිටියා ඉරාන් වික්‍රමරත්න නියෝජ්‍ය ඇමතිතුමා කියාගෙන යනවා. නමුත් මේක අපි ගණන් බලන්නේ අර රටේ කොච්චර අඩු වුණාද මේ රටේ කොච්චර අඩු වුණාද කියන එක නෙමෙයි. අපි බලන්නේ අපේ රටේ මේ රුපියලේ වටිනාකම අඩු වීම නිසා ඩොලරයට උවමාරු වෙන රුපියල ඩොලරයක වටිනාකම 162 දක්වා නැගීම නිසා, ඒ කියන්නේ රුපියලේ වටිනාකම වැටීම රුපියලට සාපේක්ෂව ඩොලරේ වටිනාකම වැඩි වීම, මේක වෙන්නේ කොහොමද කියන ඒ කාරණේට නෙමෙයි මම යන්නේ. මේකේ විපාකය දරා ගන්න සිද්ධ වෙන්නේ මේ රටේ ඉන්න පොදු මහ ජනතාවට. පොදු මහ ජනතාව අතරේ පාරිභෝගිකයන් නැටියට ඉන්න සියලු දෙනාට මේ අමාරුව දරන්න වෙනවා. අපේ රටේ තියෙන ජීවන වේදම් මට්ටම 90 අරගෙන බැලුවාම ඒ ජීවන වේදම් මට්ටමත් ඒ අනුව මේ රටේ සාමාන්‍ය මිනිසුන්ගේ පොදු ජනතාවගේ ආදායම් මට්ටමත් මේ සැලකීමට ගැනීමේදී රුපියලේ වටිනාකම තවත් වැටෙන්නට ඉඩ හැරීම හෝ වැටෙන්නු බලා සිටීම මේ රටේ ජනතාවට විරුද්ධව කරන විශාල අපරාධයක් හැටියට අපි පෙන්වා දිය යුතුයි. දැන් මේ තර්කනේ තියෙන්නේ රුපියල මේව ඔක්කොම අදෘශ්‍යමාන වූ වෙළඳ පොලේ හස්තයකින් සිදු කරවන නියාමයක්. මේවාට කාටවත් අභියෝග කරන්න බෑ. අදෘශ්‍යමාන වෙළඳ පොලේ හස්තය මේක හරියට අපි නොදකින අපට නොපෙනෙන යම් කිසි අද්භූත බලයක් වැනි දෙයක් ගැනයි මේ කතා කරන්නේ. ඒක නෙමෙයි ඇත්ත. ඇත්ත කතාව විශාල සල්ලි මුදල් තියෙන අය, අපි කවුරුත් දන්නවා කළු සල්ලි තියෙන අය, ඒවා ඩොලර් වලට හරව හරව තමන්ගේ පාරිභෝගික භාණ්ඩ වැඩි වැඩියෙන් භුක්ති විඳින. දැන් මේ රුපියලේ වටිනාකම වැටීමත් එක්ක ආනයනය කරන භාණ්ඩවල විතරක් නෙවෙයි මිල වැඩි වෙන්නේ, මේ කලිනුත් අපි කියලා තියෙන. ඊට සාපේක්ෂව මේ රටේ නිෂ්පාදනය කරන භාණ්ඩවලත් මිල ඉබේම වැඩි වෙනවා වෙළඳ පොළ නියාමයන් අනුව. මේක අන්තිමට වෙන්නේ අපට කියනවා මිල වැඩිවෙන්න වැඩිවෙන්න පාරිභෝජනය අඩුවෙනවයි කියල්. ඔය ගත්ත ඒ මිල ගෙවන්න බැරි අයගේ පාරිභෝජනය අඩුවෙන්නේ. කාගේ පාරිභෝජනය ද අඩුවෙන්නේ? ඒ මිල ගෙවන්න බැරි මිනිස්සුන්ගේ පාරිභෝජනය අඩුවේ. ඒක බලපානු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට පවා. දැ මේ තත්ත්වය අනුව තමයි අපි මේ රටේ දරිද්‍රතාවේ රේඛාව බලන්ට ඕන. ඒ අනුව අපි මේ රුපියල මේ අද වැටීගෙන යන තත්ත්වයෙන් බේරා ගැනීම සඳහා අපට ගත හැකි මාවතක් තිබෙනවාද නෑ. මේ ආණ්ඩුව කල්පනා කරන්නේ විදේශ සංචිතය අද තියෙන තත්ත්වය තියාගෙන යන්නේ බොහොම අමාරුවෙන්. අර කිව්වට ලොකු විදේශ සංචිතයක් තියෙනවායි කියලා ඒක වැඩි පංගුවක් තියෙන්නේ ලබාගත්තු ණය, විදේශ ණය. ඉතින් ඒ විදේශ ණය සංචිතය රැකගන්නට නම් මේ අය කල්පනා කරනවා මේ රට ගෙනෙන්නා වූ ආනයන භාණ්ඩ අඩුවෙන්න ඕන. ආනයන භාණ්ඩ අඩුවෙන්න නම් ඒ භාණ්ඩවල මිල වැඩි වෙන්නට ඕන. ඒ භාණ්ඩවල මිල වැඩි වෙනකොට ඒවා මිලදී ගන්නට බැරි කට්ටිය වෙළඳ පොලෙන් අයින් වෙනවා. මේක තමයි වෙළඳ පොළ නියම. දැන් මෙන්න මේවැනි කුරිරු ප්‍රතිපත්තියක් උඩයි මේ ආර්ථික ක්‍රමය හදලා තියෙන්. වෙළඳ පොළ රීතිය හදලා තියෙන්. ඒ නිසා අපි කල්පනා කරනවා ආණ්ඩුව අද එක පැත්තකින් මිනිස්සුන්ගෙන් ගන්න පුළුවන් උපරිම බදු ගන්නවා. උපරිම බදු ගන්නවා. තවත් බදු ගන්න ආණ්ඩුව සූදානම් වෙනවා. ඉතින් ආණ්ඩුව මෙහෙම බදු ගන්න තරමට මිනිස්සුන්ගේ ජීවන බර වැඩි වෙනවා. වක්‍ර බදු අඩු කරනවායි කියනවා. ඍජු බදු වැඩි කරනවායි කියනවා. නමුත් ගත වෙන හැම මාසයකම වක්‍ර බදු වැඩි වෙලා ඍජු බදු ඊට සාපේක්ෂව අඩු වෙලා. ඉතින් ඒ නිසා මේ ආණ්ඩුවේ කතාවයි ආණ්ඩුවේ ක්‍රියාවයි අතර ලොකු පරතරයක් තියෙනවා. පරතරයකට වඩා පරස්පරයක් තිබෙනවා. ආණ්ඩුව පෙන්වන්නේ එක දෙයක්. නමුත් ඇත්තටම ක්‍රියාවට නාගන්නේ වෙන දෙයක්. මේ එක්කලා අලුත් බදු කීපයක් ගැන ආරංචි ඇති වෙලා තියෙනවා. ඒ ආරංචි අතර මේ වාහන හිමිකම් බද්දක් එන්න යනවායි කියන මතේ තියෙනවා. ඊළඟට මේ අපේ ණයගෙවන් මූල්‍ය සමාගම්වලින් අය කරන්න යන අය බද්දක් අපේ ණයගෙවීම සඳහා. ඊළඟට සමාගම් හැම එකක්ම අවුරුදු පතා ලියාපදිංචි කරන්න වෙනවායි. ඉතින් මේ
remember you have 2 minutes more 2 minutes more you have 2 minutes more
right sir thank you then maybe theater ඔය ටවර් ටැක්ස් විදුලි සංදේශ කුළුණු වලට තවත් බද්දක් ගහන්න යනවා. මේ බදු අන්තිමට මේ කොම්පැනි විසින් දරා ගන්නවද? කොම්පැනි වල මේ ලාභයෙන් අඩු වෙන්න අරිනවද? ඒ අය මොකද්ද මේ කරන්නේ? මේ බදු අන්තිමට පාරිභෝගිකයාට දරා ගන්න වෙන තැනට මේ කොම්පැනි කාරේ ඉන්නේ වපත් කරනවා. එතකොට කොම්පැනි කාරේන් බදු ගෙවන්නේ අකමැත්තෙන් තමයි. නමුත් අන්තිමට ඒගොල්ලන්ගේ ඒ ලාභය හා පිරිවැය අතර ඒගොල්ල කරන ඇඩ්ජස්ට්මන්ට්ස් එක්කලා අන්තිමට ඒව එකතු කරගන්නේ මේ රටේ පාරිභෝගිකයාගේ. අවසාන වශයෙන් මම කියන්න ඕන මේ ලංකාවට ගෙන එන විවිධ ආහාර වර්ග ගැන කිසියම් විශේෂ පරීක්ෂණයක් කරන්න ඕන. අද ඩේලි මිරර් පත්තරේ කතුරු වාක්‍යයේ තියෙනවා මයික් ඇඩම්ස් කියලා කෙනෙක් කරන ලද පරීක්ෂණ ගණනාවක් ගැන. ඔහුගේ රසායනාගාරයේ කරපු පරීක්ෂණ වලින් ඔහු සොයාගෙන තියෙනවා මේ ලංකාව ගැන නෙවෙයි ලෝකයේම මේ ආහාර වර්ගවල විශාල ලෙස විෂ සහිතභාවය තියෙන අය. මේ විෂ සහිතභාවය නිසා ලෙඩ රෝග විතරක් නෙමෙය මිනිසුන්ගේ චින්තන ශක්තියත් නැති වෙලා යන අය. අන්තිමට මිනිසුන්ට හරියාකාරව යම් අදහසක් තමන්ගේ හිත්වල ගොනු කරගෙන තීන්දුවකට එන්නට බැරි විදිහේ රොබෝ තත්ත්වයකට මිනිසුන් පත් කරන අය. ඒ මයික් ඇඩම්ස් කියන එක්කෙනා කියන හැටියට මේ සමහර විෂ යම් ආහාරවල තියෙන ඒ ආහාරයට යෙදිය යුතු කමක් නෑ ඒ ආහාරයේ නිපදවීමට. නමුත් කුමන හේතුවක් නිසා හෝ මේ ආහාර වර්ගවලට යොදනවා අනවශ්‍ය වස විස. මේ නිසා මේ ආහාර පරිභෝජනය ගන්න ජනතාව විශාල අනතුරකට පත්වෙන බව අද ඩේලි මිරර් පත්‍රයේ එඩිටෝරියල් එකෙන් කියනවා. ඉතින් අපි වහාම අපිට තියෙන්නට ඕන ලැබොරටරි එකක් රසායනාගාරයක් ලංකාවේ නිපදවනා ලංකාවට සියලුම ආහාර වර්ග නිසියාකාරව පරීක්ෂණයට ලක් කරන. එසේ කියමින් මාන්‍යයන් වෙනවා. ස්තුතියි ඔබතුම.
ස්තුතියි. මීළඟට ගරු ලසන්ත අලගෙවන්න ඇමතුමා ඊට කලින් ඊට පස්සේ මුලාසන ගැනීමට මයන්ත දිසානායක මැතිතුමා.
මුලාසනට ගරු මන්තිතුමනි කාලය විනාඩි
ඔබතුමාට මිනිත්තු 20ක් තියෙනවා ඔබතුමාගේ කතාව ආරම්භ කරන්න.
මූලස්නාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ අපේ රට ඉතාමත් වැදගත් පනත් කීපයක් විවාදයට ගන්න මේ අවස්ථාවේදී ඒ සම්බන්ධව සහභාගී වීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටු වෙනවා. විශේෂයෙන්ම ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ මූලිකත්වයෙන් අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය සම්බන්ධයෙන් නව පනත් කෙටුම්පතක් මූලික වශයෙන් අද ගෙන ඒමට කටයුතු කරලා තිබෙනවා. මෙම පනත් කෙටුම්පත ගෙන ඒමට කටයුතු කළේ විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීම යටතේ වර්තමාන රජය විසින්. මං හිතන්නේ අපේ රටේ ප්‍රථම වතාවට තමා මේ ආකාරයෙන් පනත් කෙටුම් පතක් මේ පාර්ලිමේන්තුවට ගෙනීමට කටයුතු කරලා තිබෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා අපේ රටේ කලාකාරීන් එවැගේම ගායකීන් නළු නිළියන් විවිධ ජනප්‍රිය චරිත වලට පැවති සියලුම රජයන් ඒ සහයෝගයේ දායකත්වය ලබා දීලා තිබෙනවා. අපිට ඒක නැහැ කියලා කියන්න පුළුවන්කමක් නැහැ. ඒ අතර මේ අවස්ථාව සුවිශේෂිත අවස්ථාවක්. බොහෝ විට අපි දැකලා තිබෙන්නේ ඒ කලාකාරයන් නළු නිළියන් ජීවතුන් අතර ඉන්නද්දී ඒ අයගේ උපන්දින සමරනවා, ඒ අයට ඇගීම් උත්සව පවත්වනවා. අවසාන වශයෙන් ඒ අය මිය ගියාට පස්සේ ඔන්නන් රාජ්‍ය අනුග්‍රහය ලබා දීලා අවසන් කටයුතු කරලා ඊට පස්සේ ඒ ජනප්‍රිය චරිතය පිළිබඳව රජයන් විසින් අවධානයන් යොමු කරපු අවස්ථාවන් ඉතාමත් අඩුයි. මේක තමයි ඇත්ත යථාර්ථය. ජීවිතුන් අතර ඉන්නද්දී එයාට සලකනවා, අගේනවා, උපහාර පවත්වනවා. වැඩිම වශයෙන් මිය ගියාට පස්සේ රාජ්‍ය අනුග්‍රහයට ආදාහන උත්සව පවත්වලා ඊට පස්සේ ඒ චරිත පිළිබඳව ඒ චරිත කරපු සේවයන් පිළිබඳව කතා කරපු අවස්ථාවක් නැහැ කියලා මට්ටමටම අපිට කියන්න පුළුවන්කමක් තිබෙනවා. මේ අවස්ථාව එම නිසා තමයි මං කිව්වේ සුවිශේෂිත අවස්ථාවක් කියලා. අමරදේවන් ශූරීන් අපේ රටෙන් සමුගත්ත දිනේදී නිදහස් චතුරස්‍රයේදී එතුමාගේ ආදාහන උත්සවේදී අතිගරු ජනාධිපතිතුමා බොහොම පැහැදිලිවම ඒ ආදාහන උත්සවේදී ප්‍රකාශයක් කළා. අමරදේව ගාන්ධාරයන් අද අපේ සමුගත්තත් එතුමාගේ සංගීතය එතුමාගේ කලාව සමුගණ්ඩ ඉඩ තියන්නේ නැහැ. ඒ වෙනුවෙන් වෙනමම කේන්ද්‍රයක් ස්ථාපිත කරලා පාර්ලිමේන්තුවට පනතක් ගෙනහල්ලා එතුමා අපේ රටේ පමණක් නෙමේ මුළු ලෝකයටම ඒ කරපු ඒ යුතුකම වගකීම අනාගත පරපුරටත් ලබා දීමට කටයුතු කරනවා කියලා. අන්න ඒ තමා අද මේ ඉටු වෙමින් පවතින් ඒ පොරොන්දුව. මේක අංශ දෙකකින් සිද්ධ වෙනවා. එකක් මේ කේන්ද්‍රය භෞතිකව පිහිටවිය යුතුයි, ආරම්භ කළ යුතුයි. ඒ අනුව පාර්ලිමේන්තුවට යාබදව තිබෙන අපේ ගම පරිශ්‍රයේ අක්කර එකහමාරකට භූමි ප්‍රමාණයක් ලබාගෙන ලක්ෂ 2500ක් මුදල් අයවැයෙන් වෙන් කරලා මේ වන විට මේ අමරදේව කේන්ද්‍රය ඉදි වෙමින් පවතිනවා. ලබන ජනවාරි මාසය වන විට නිම කිරීමේ ඉලක්කයක් ඇතුව තමා ඒ ව්‍යාපෘතිය දැන් ඉදි වෙමින් පවතින්නේ. එතකොට ඒ කේන්ද්‍රය ඉදි වෙමින් පවතිනකොට ඒ කේන්ද්‍රය ඉදි වෙනවත් සමගම ඒ කේන්ද්‍රය තුළ ඒ අසපුව තුළ එතුමාගේ ඒ කලා ජීවිතයේ තිබෙන ඒ හැකියාවන් අනාගත පරපුරට දායාද කරදීම වෙනුවෙන් යම් අධිකාරියක් නීතිමය බලයක් ලබා ගැනීම තමයි අද මේ පාර්ලිමේන්තුව තුළ අපි ඒ නීතිමය කෙටුම්පත පනත සම්මත කරමින් මේ පවතින. එම නිසා මේ අංශ දෙකම ඉටු විය යුතුයි. ගොඩනැගිල්ලක් විතරක් හදලා අමරදේව ශූරීන්ගේ ඒ සේවය අඛණ්ඩව ඉදිරියට ගෙනියන්න පුළුවන්කමක් නැහැ. ගොඩනැගිල්ල හැදීමේ කටයුත්ත සිදු කරනවා වගේම මෙවැනි නීතිමය රාමුවක් මගින් ඒ ආයතන ස්ථාපිත කිරීමේ කටයුත්තත් අනිවාර්යෙන්ම සිදු කළ යුතුව තිබෙනවා. විශේෂයෙන්ම මෙම ගොඩනැගිල්ල තුළ පුස්තකාලයක් ඉදි වෙනවා. ඒ වගේම අමරදේවයන් සම්බන්ධයෙන් ග්‍රන්ථ හා වෙනත් ජාත්‍යන්තර සංගීත සම්බන්ධී විශිෂ්ට ග්‍රන්ථ එකතුවක් මේ පුස්තකාලය තුළ ඇතුළත් කරන්න නියමිතව තිබෙනවා. අමරදේව අනුස්මරණ ස්මාරකයේ ලේඛනාගාරයක්, කෞතුකාගාරයක්, ශ්‍රව්‍ය දෘශ්‍ය සංරක්ෂණාගාරයක්, එතුමාගේ ගී මුද්‍රා නාට්‍ය සංගීත චිත්‍රපට සියල්ලක්ම එකතුවක් තුළින් සම්මන්ත්‍රණ ශාලාවක් දේශන පුහුණුවීම් යනාදිය පැවැත්වීම සඳහා ශාස්ත්‍රීය සාකච්ඡා එලිමහන් ස්ථානයක්, ශබ්දාගාරයක්, ශ්‍රව්‍ය දෘශ්‍ය රසවින්දන කුටි, මෙවැනි ඒ සැලසුමක් අනුව තමා ඒ ගොඩනැගිල්ල දැන් ඉදි වෙමින් විශේෂයෙන්ම පවතින්. ඒ අනුව මේ පිහිටවන ඒ අධිකාරිය මගින් විශේෂයෙන්ම මේ කටයුතු කරගෙන යෑම සඳහා ඒ අවශ්‍ය කරන ඒ නීතිමය රාමුව සකස් කරලා ඒ සඳහා අදාළ පාලක මණ්ඩලයක් ස්ථාපිත කරලා අධ්‍යක්ෂක ජෙනරාල්වරයෙකුගේ යටතේ පරිපාලනයක් ඇති කරලා මේ ක්‍රියාවලිය සිදු කිරීම තමා විශේෂයෙන්ම ඉලක්කයක් විදිහට තිබෙන්නේ. ඉතින් එම නිසා මං හිතන්නේ මේ අවස්ථාව සමස්තයක් විදිහට සැබෑ ලෙසම සමස්ත රටේම කලාවට සංස්කෘතියට කරන ලද විශාල සේවයක් විදිහට අපි අවබෝධ කරගත යුතුව තිබෙනවා. එම නිසා විශේෂයෙන්ම අද අතිගරු ජනාධිපතිතුමාත් මේ පාර්ලිමේන්තුවටම ඇවිල්ලා එතුමා පෞද්ගලිකව මේ විවාදයට සම්බන්ධ වෙලා සක්‍රියව මේ ක්‍රියාව සාර්ථක කර ගැනීම සඳහා ඒ සහයෝගයේ දායකත්වය ලබා දීමට කටයුතු කළා. වගේම මේ වෙනුවෙන් එතුමාගේ ලැබුණු සහයෝගයේ දායකත්වය අපි කෘතවේදීව සිහිපත් කළ යුතුව තිබෙනවා. එම නිසා මං හිතන්නේ අපි අද සැබෑ ලෙසම අමරදේවයන්ට දක්වන්න පුළුවන් ඒ උපරිම ගෞරවය අද දැක්වීමට අපි කටයුතු කරනවා. මේක තමා ප්‍රායෝගිකව සිදුවිය යුතුවන්නේ. මේක තමා සද්භාවයෙන්ම සැබෑ ලෙසම අමරදේවයන්ට ආදරය කරනවා නම්, ගෞරව කරනවා නම්, සැබෑ ලෙසම කලාවට සංගීතයට අපෙන් ලබා දිය යුතු දායකත්වය ලබා දෙනවා නම් මෙවැනි ක්‍රියාකාරකම් තුළින් පමණයි ඒ යුතුකම වගකීම ඉටු කරන්න අනිවාර්යෙන්ම පුළුවන්කමක් තිබෙන්නේ. එම නිසා අපි අමාත්‍යංශයේ විදියට ගරු මංගල සමරවිර අමාත්‍යතුමාගේ නායකත්වයෙන් මේ කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා මේ දක්වා අපේ අමාත්‍යංශයේ නිලධාරීන් ඒ කැප වෙලා දායක වුණා වගේම මෙම කේන්ද්‍රය පිහිටවලා ස්ථාපිත කරලා විවෘත කරලා මේ නීතිමය රාමුව තුළින් අදාළ මණ්ඩලය පිහිටවලා මේක සැබෑ ලෙසම මේ රටේ ඒ ජනතාවට දායාද කර දීම දක්වාම ඒ යුතුකම වගකීම අමාත්‍යංශයේ විදිහට නිවැරදිව අපි සියලුම දෙනාම ඒකරාශී වෙලා ඉටු කරනවා. ඒ වෙනුවෙන් ලබා දිය යුතු සහයෝගයේ දායකත්වයේ සියලුම දෙනාගේ ලබා දෙන්නයි කියන ආරාධනයයි මේ අවස්ථාවේදී අපි විශේෂයෙන්ම කරනු ලබන්නේ. ඒ වගේම තවත් ඊයේ සුවිශේෂිත වූ අවස්ථාවක් අපේ රටේ කලා ශිෂ්ටය සම්බන්ධයෙන් සිදු වුණා. අපිත් සමගම මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයක් විදිහට කටයුතු කරමින් අපේ චිත්‍රපට ශිෂ්ටයේ රූ රැජින විදිහට හඳුන්වන මාලනී පොන්සේකා මැතිණිය ඊයේ සිය සිනමා ජීවිතයේ අවුරුදු 50 සම්පූර්ණ නිමිත්තෙන් උපහාර උළලක් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පවත්වලා සමස්ත රටේම ජනතාවගේ උපහාරය ගෞරවයේ එතුමියට පළ කළා. මේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු කෙනෙක් විදිහට මේ සභාගර්භය තුළදීත් මම එක අවස්ථාවක් කරගන්නවා එතුමියගේ ඒ කලා ජීවිතයට අවුරුදු 50ක් සැපුරුණු මේ අවස්ථාවේදී එතුමියට ඒ කලාවට චිත්‍රපට ශාස්ත්‍රයට කරන අපේ සේවයට අපිත් මේ පාර්ලිමේන්තු සභාගර්භය තුළ ඉඳගෙන එතුමියට අපේ ගෞරවය උපහාරය අපි දක්වනවා. වගේම මේ දක්වා දශක පහක් තිස්සේ කරන ලද සේවේ ඉදිරියටත් කරගෙන යාම සඳහා එතුමියට තවදුරටත් ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවායි කියන ප්‍රාර්ථනයත් මේ අවස්ථාවේදී අපි විශේෂයෙන්ම කරනු ලබනවා. ඊට අමතරව අද මුදල් අමාත්‍යාංශය යටතේ සුරාබදු දෙපාර්තමේන්තුව මගින් තවත් පනත් කීපයක් සංශෝධන කීපයක් අද මේ සභාවට ගෙනහැර තිබෙනවා. මේක ගෙනීමට හේතු වූ කරුණු කීපයක් තිබෙනවා. ඊට ප්‍රථමයෙන් විශේෂම සඳහන් කරන්න ඕනේ රජයක් විදිහට විශේෂම මද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් ජනාධිපති කාර්යසාධන බලකායවන් පිහිටෝලා ඒ වගකීම නිසි පරිදි ඉටු කරනවා වගේම ඒ ස්ථාවරය තුළ ඉඳමින් කටයුතු කරනවා වගේම මේ පනත ගෙනීමේ බලාපොරොත්තු අරමුණු කීපයක් තිබෙනවා. ඉන් එකක් රජයට මේ ශේෂ්ත්‍රය තුළින් විශාල බදු ප්‍රමාණයක් අහිමි වෙනවා. රජයට ලැබිය යුතු බදු ප්‍රමාණය ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ මද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම වෙනුවෙන් අපි දන්නවා විදේශයෙන් එතනෝල් වැනි දේවල් ආනයනය කරනවා. මෙරට සීනි කර්මාන්ත ශාලාවලින් තවත් අමුද්‍රව්‍ය ලබා ගන්නවා. එතකොට අපි නිවැරදිව බැලුවොත් පසුගිය අවුරුදුවලදී මේ අරක්කු නිෂ්පාදනය සඳහා මෙරටට ඒ ගෙන ලද අමුද්‍රව්‍යත් අපේ රටේ සීනි කර්මාන්ත ශාලාවලින් ලබාගත්තු අමුද්‍රව්‍යත් අපි බැලුවොත් ඊට වඩා වැඩි ප්‍රමාණයක් අරක්කු වෙළඳපොලේ අනිවාර්යෙන්ම අලෙවි වෙලා තිබෙනවා. මේ වැඩිපුර අලෙවිවීම තුළ වැරදි දෙකක් සිද්ධ වෙනවා. එකක් රජයට ලැබිය යුතු ආදායම ලැබෙන්නේ නැහැ. අනිත් එක විශේෂයෙන්ම මද්‍රව්‍ය කුමන ආකාරයෙන් භාවිතා කළත් ශරීරයට සෞඛ්‍යයට අහිතකරයි, හොඳ නැහැ. නමුත් දැන් සාමාන්‍ය වෙළඳපොලේ තිබෙනවටත් වඩා ගුණාත්මක භාවයෙන් යුතු වෙනත් දේවල් ආදේශ කරන බොහෝ දෑ මේ වෙළඳපොළ තුළ අද අලෙවි වෙමින් පවතිනවා. එම නිසා එකක් ආණ්ඩුව පැත්තෙන් රජයට ලැබිය යුතු ආදායම විශාල ප්‍රමාණයෙන් අහිමි වෙනවා වගේම මද්‍රව්‍ය පානය කොහොමටත් නරකයි. නමුත් මෙවැනි ප්‍රමිතියකින් තොර දේවල් පානය කළයන් පස්සේ ඒ ශරීරයට අහිතකර භාවය තවත් වැඩි වෙනවා. එම නිසා මේ තත්ත්වය තුළිනුත් තවත් සෞඛ්‍ය සහ විශාල සමාජ ප්‍රශ්නවලට මුහුණපානවා. එම නිසා තමා විශේෂයෙන්ම සුරාබදු දෙපාර්තමේන්තුවේ ඒ පනත් වෙනස් කරලා විශේෂයෙන්ම මේ අපේ රටේ අලෙවිවන සෑම ඒ අරක්කු බෝතලයකටම අවශ්‍ය කරන ස්ටිකර් එකක් අලවලා එහි අංකයක් යොදවලා ඒවා නිෂ්පාදනය කරන අවස්ථාවේ ඉඳන් මෙරට ඒ සම්බන්ධීකරණය කිරීම තුළින් වෙනත් වෙනත් දේවල් නිෂ්පාදනය කරන්න පුළුවන්කමක් ඇතිවෙලා තිබෙන තත්ත්වය අහිමි වෙනවා. ඒ වගේම නිසි ආදායමක් ලබා ගැනීමේ හැකියාව අනිවාර්යෙන්ම ලැබෙනවා. ඒ වගේම මෙරට නිෂ්පාදනය කරනවා පමණක් නෙමෙයි පිටරටින් අපි අපේ රටට ගෙන්නන ඒවටත් මේ ක්‍රියාකාරකම මේ නීතිය බලපවත්වනවා. අද ගේන පනත තුළින් ඒ සංශෝධන තුළින් ඒකත් ක්‍රියාත්මක වෙනවා. ලෝකයේ වෙනත් රටවලින් අපේ රටට මේ අරක්කු ගේනවා නම් ඒ නිෂ්පාදනය කරන සමාගම විසින්ම ඒ ස්ටිකරක මුද්‍රණය කරලා අලබල තමා විශේෂයෙන්ම මෙරටට ගේන්න සිද්ධ වෙන්නේ. එතකොට මෙරට නිෂ්පාදනය වන ඒවත් පිටරටින් මෙහාට ගේන ඒවත් සෑම එකම අනිවාර්යෙන්ම නිවැරදි වළංගුතාවයකින් යුතුව නිවැරදි පසුවිපරමක් කරලා ඒ වගේම ගුණාත්මකයි කියන්න හොඳයි කියලා කියනවා නෙමෙයි විශේෂයෙන්ම තවත් ඒ ප්‍රමිතියෙන් තොර ඒවා නැතුව ඒ නරක මට්ටමින් හෝ තිබෙන ඒවා හෝ නිසි ආදායමක් කියන ප්‍රශ්නයට මේ වැඩපිළිවෙල තුළින් ස්ථිරසාර විසඳුම් අනිවාර්යෙන්ම ලබා ගැනීමට පුළුවන්කමක් ලැබෙනවා. ඒ වගේම මේ පනත ගෙනාව වගේම අමාත්‍යාංශයක් විදිහට අපිට මේ ක්‍රියාවලිය මෙවැනි පනත් හදලා අපි මේ ක්‍රියාවලිය නිසි පරිදි පසු විපරම් කරලා අපි කටයුතු කළේ නැත්තම් දැනට සිදුවෙන වංචාවන් වලටත් වඩා වැඩි වංචාවන් සිදුවීමේ හැකියාවක් ඇති වෙන්න පුළුවන්. ඒක පිළිබඳව අපි අවධානය යොමු කළ යුතුයි. විශේෂයෙන් මේ සඳහා පරිගණක දත්ත පද්ධතියක් තිබෙනවා. මේ පරිගණක දත්ත පද්ධතිය තුළින් තමයි මේ සෑම දෙයක්ම අපිට ක්‍රියාත්මක කරන්න අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්නේ. එම නිසා වර්තමානයේදී මේ නීතිය සකස් කරනවා වගේම අමාත්‍යාංශයේ විදිහට අපි මේ ක්‍රියාවලිය තුළින් යම්කිසි ආකාරයකට හෝ දැනට වඩා වැඩියෙන් සිදුවිය හැකි එවැනි අවදානම් තිබෙනවා නම් ඒ පිළිබඳවත් අනිවාර්යයෙන්ම අවධානය යොමු කිරීම පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විටත් අමාත්‍යාංශය ගෙනීමට කටයුතු කරමින් තිබෙනවා. ඒ කටයුතු කළ යුතුයි. එහෙම නොවුනොත් දැනට සිදුවෙනවටත් වඩා වැඩි වංචාවන් මේ තුළ සිද්ධ වෙන්න පුළුවන්. ඒ තුළින් දැනටත් වඩා ප්‍රමිතියෙන් අඩු දේවල් වෙළඳපළට අනිවාර්යෙන්ම එන්න පුළුවන්කමක් තිබෙනවා. ඒතෙම නිසා මේ පිළිබඳව පමණක් නෙමේ අද සමස්ත රටේම විශේෂම රාජ්‍ය ආදායම සම්බන්ධයෙන් අද සුරාබදු අධිකාරිය වෙන්න පුළුවන්, මෝටර රථපවාහන දෙපාර්තමේන්තුව වෙන්න පුළුවන්, රේගුව වෙන්න පුළුවන්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙන්න පුළුවන්. අපි පසුගිය දශක ගණනාවක් තිස්සේ බලපුවාම නවීන තාක්ෂණය මේ ආයතනවලට හඳුනා දීමට කොච්චර උත්සාහ කළා පුළුවන්කමක් ලැබිලා නැහැ. මේක විශාල ප්‍රශ්නයක්. මේ ආයතනවල සිදුවෙලා තිබෙන සම්ප්‍රදායවන්, මේ ආයතනවල සිදුවෙමින් පවතින ඒකාධිකාරයන් අද මේ සෑම දෙයකටම වඩා ඉදිරියෙන් තිබෙනවා. එම නිසා මේවට මුහුණ දී යුතුයි. විශේෂයෙන් පරිගණක දත්ත පද්ධති සඳහා පසුගිය දශක ගණනාව තිස්සේම විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කරලා තිබෙනවා. එසේ මුදල් වියදම් කළත් අදටත් මං හිතන්නේ මේ ආයතනවල ඒකාබද්ධ වැඩසටහනක් අපේ රට තුළ නොමැතිවීම විශාල ප්‍රශ්නයක් බව අපි හඳුනාගත යුතුව තිබෙනවා. අදවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත් සුරාබදු දෙපාර්තමේන්තුව මෝටර වාහන
දෙපාර්තමේන්තුව මිනිත්තු දෙකක් විතර කාලයක් තියෙනවා.
මේ ආයතන සියල්ලක්ම පරිගණක දත්ත පද්ධතියක් කරහා ලෝකයේ අනිත් රටවල වගේ සම්බන්ධතාවයක් ඇති කර ගැනීම තුළින් පමණයි මේ ආයතනවල සිදුවන අඩුපාඩුකම් වංචාවන් දූෂණයන් අවම කර ගැනීමට පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ සඳහා එක ප්‍රධාන පියවරක් තමයි අද මේ පනත තුළින් සුරාබදු දෙපාර්තමේන්තුව හරහා ගෙනීමට අද කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ නිසා විශේෂයෙන්ම මේවා නීති හදලා ක්‍රියාත්මක කරන්න යෑමේදී මේ සෑම ආයතනයකම තිබෙන සම්ප්‍රදායවල් නීති සහ ඒකාධිකාරයන් වලට මුහුණ දීමට රජයක් විදිහට අනිවාර්යෙන්ම අපිට විශාල අභියෝගයක් තිබෙන බව අපි හඳුනාගත යුතුව තිබෙනවා. ඒ නිසා ඒ අභියෝග ඉතාමත් හොඳින් හඳුනාගෙන ඒ අභියෝග වලටත් සාර්ථකව මුහුණ දීලා රටේ රජයක් විදිහට ලබාගත යුතු ඒ උපරිම ආදායම ලබා ගැනීමට ජනතාවගේ පැත්තෙන් ඒ ඉටු විය යුතු යුතුකම වගකීම අවංකව ඉටු කිරීමටත් රජයේ විදිහට අමාත්‍යාංශයේ විදිහට අපි ඒ යුතුකම වගකීම අපි අවංකව ඉටු කරනවා කියන එකත් සඳහන් කරමින් මම නිහඬ වෙනවා. ස්තුතියි.
ගරු තිලක රාජමන්ත්‍රීතුමා.
ගලු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි, සුරාබදු සංශෝධන පනත් කෙටුම්පත, අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රයේ පනත් කෙටුම්පත හා නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනත යටතේ යමන මේ විවාදයේදී මටත් කතා කිරීමට අවස්ථාව ලබා දීමට පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම ඔබතුමාගේ පියාණන් ඔබතුමා මුලාසන සිටීමේදී මට මේක මතයට එනවා. ඔබතුමාගේ පියාණන් දිවංගත ගාමිණී දිසානායක මැතිතුමා කාලේ අපේ රටේ ප්‍රධාන සංවර්ධන කටයුතු වන මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් පණ්ඩිත් අමරදේවයන් ගායනා කරපු මහවැලි ගීය මේ වෙලාවේදී මට මතක් වෙනවා. ඒ පණ්ඩිත් අමරදේව මහතා වෙනුවෙන් අපේ රටේ සංගීත ශාස්ත්‍රයේ තවමත් පර්යේෂණවත් සමග දියුණුවත් කිරීම සඳහා අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රයේ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන මේ මොහොතේදී ඒ පනතට මාගේ සහයෝගය පළ කරමින් මේ පනත කමිටු මට මේ සාකච්ඡාවට එදී සිටියේදී මමත් ඒකට සහභාගි වුණා. මේකේ අනාගත වැඩසටහන පිළිබඳත් අපි බොහෝතරට සාකච්ඡාවට ලක් කරගත්තා. ඒ අවස්ථාව වෙනුවෙන් ඒ කමිටු සමාජික හිටියටත් අද මේ පාර්ලිමේන්තුවේදී ඒ පනත වෙනුවෙන් මගේ සහයෝගය පළ කරමින් අනිත් පනත් දෙක අතර තියෙන විවිධ කරුණු කීපයක් ගැන මගේ අදහස මගේ බහුභාෂාවෙන් දෙමළ භාෂාවෙන් කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. ගෞරව සභයේ තලමෙදා අංගම් උරුපිනර අවர்களே, இன்று இந்த சபையிலே விவாதிக்கப்படக்கூடிய மூன்று சட்டமூலங்கள் தொடர்பாக எனது கருத்துக்களை பதிவு செய்ய முன்வந்துள்ளேன். அந்த வகையில் மதுவரி சட்டமூலம் தொடர்பாக பலரும் இந்த சபையிலே தங்களது கருத்துக்களை முன்வைத்திருக்கிறார்கள். அது தொடர்பாக நாங்கள் விரிவாக பேசுவதற்கான வாய்ப்புகள் இருந்த போதும் கூட அமரதேவ அழகியல் மற்றும் ஆராய்ச்சி நிலையம் சட்டமூலம் தொடர்பாக நான் சிங்கள மொழியில் குறிப்பிட்டது போல எமது நாட்டின் இசை சொத்தாக கருதப்படக்கூடிய அவரது பேரிலே அமையக்கூடிய அந்த ஆராய்ச்சி நிலையம் அமைவதற்கு குழுமட்டத்திலே இந்த சட்டத்தினை மதிப்பீடு செய்கின்ற சட்டமூலத்தினை மதிப்பீடு செய்கின்ற ஒருவனாக நானும் இருந்தேன் என்கின்ற வகையில் அந்த சட்டமூலம் இன்று இந்த சபையிலே நிறைவேற்றப்படுவதற்கு எனது ஆதரவினை தெரிவித்துக் கொள்கிறேன். அதேபோல் உற்பத்தி வரிகள் சம்பந்தமாக மூன்று விடயங்கள் இன்று இந்த சபையிலே விவாதத்துக்கு எடுத்துக்கொள்ளப்பட்டிருக்கிறது. அது தொடர்பாக பரவலாக பெரும்பாலான கருத்துக்கள் வராமை எனக்கு ஆச்சரியம் அளித்தது. காரணம், பொதுவாக மதுவரி சம்பந்தமாக விடயங்கள் பேசப்பட்ட அளவுக்கு இந்த உற்பத்தி வரி சம்பந்தமாக இங்கே குறிப்பிடப்படுகின்ற அல்லது விவாதிக்கப்படுகின்ற மூன்று விடயங்கள் தொடர்பாக பரவலாக கருத்துக்கள் எல்லாமே ஆச்சரியத்தை தருகிறது. காரணம் என்னவென்றில், அதில் முதலாவது 2018 ஆண்டுக்கான வரசூல் திட்டத்தின் பிரகாரம் வடமாகாண சபை உறுப்பினர்களுக்கான சலுகை அடிப்படையில் வாகன அனுமதி பத்திரை வழங்குதல் சம்பந்தமான விடயம் இங்கே குறிப்பிடப்படுகிறது. அதே போல் இரண்டாவது, ஓய்வு பெற்ற இராணுவ தளபதி அமில்டன் வனசிங் அவர்களுக்கு சலுகை வீத உற்பத்தி தீர்வையில் வாகன அனுமதி பத்திரத்தை வழங்குதல் சம்பந்தமாகவும், அதே போல் ராஜதந்திரிகள் அல்லது ராஜதந்திர அமைப்புகளினால் குறைந்த உற்பத்தி தீர்வை திட்டத்தின் கீழ் இறக்குமதி செய்யப்பட்ட மோட்டார் வாகனங்களை விற்பனை செய்வதற்கான அங்கீகாரம் வழங்குவது தொடர்பாகவும் இந்த சபையிலே அனுமதி கோரப்பட்டிருக்கிறது. இந்த விடயங்களை நான் இங்கு சுட்டிக்காட்டுவதற்கு காரணம், இந்த விடயங்களோடு தொடர்புடையதாக பாராளுமன்ற உறுப்பினர்களின் சம்பள விவகாரம், அதே போல் இந்த மாகாண சபை உறுப்பினர்களுக்கான வாகன விவகாரங்கள், அதே போல் சுயாதீன ஆணைக்குழுக்கள் அல்லது இதுபோல் முன்னாள் இராணுவ தளபதிகள் இதுபோன்றவர்களுக்கான அனுமதி பத்திரத்தை பெற்றுக்கொள்ளல், ராஜதந்திர அமைப்புகளின் வாகனங்கள் விற்பனை சம்பந்தமாக பல்வேறு வருமான மூலங்கள் சம்பந்தமாக இந்த காலகத்திலே பாராளுமன்றத்திலும் பாராளுமன்றத்திற்கு வெளியேயும் பல்வேறு வாத பிரதிவாதங்கள் இடம்பெற்று கொண்டிருக்கின்றன. அதே நேரத்தில் மறுபுறத்தில் பொதுவாக அரச ஊழியர்களினதும் அரசு அல்லாத வேறு ஊழியர்களினதும் தொழிலாளர்களினதும் சம்பள அதிகரிப்பு தொடர்பாக வேதனம் அதிகரிப்பு சம்பந்தமாகவும் பல்வேறு போராட்டங்கள் இந்த நாட்டிலே நடைபெற்று கொண்டிருக்கின்றன. இந்த தருணத்தில்தான் இன்றைய திகதியில் டெய்லி நியூஸ் பத்திரிகையின் பிரதான தலைப்புச் செய்தியாக வந்திருக்கக்கூடிய ஹானரபிள் ப்ரெசிடிங் மெம்பர், ஐ ஹவ் டு ரீட் த லீட் நியூஸ் டுடே டெய்லி நியூஸ், பிரசிடென்ட் மைத்ரிபால சிறிசேனா அப்பாயின்ஸ் கமிஷன் டு ரிவ்யூ பப்ளிக் செக்டர் சேலரிஸ். பிரசிடென்ட் மைத்ரிபால சிறிசேனா ப்ரோக்ளைம் த எஸ்டாப்ளிஷ்மெண்ட் ஆஃப் அ ஸ்பெஷல் கமிஷன் டு மேக் ரெக்கமெண்டேஷன்ஸ் டு provide a optimal salary structure for state sector devoid of salary nominees. அதாவது அரசாங்க துறைகளிலே பொது பணிகளிலே ஈடுபடுகின்ற ஊழியர்களின் சம்பளத்தை அதிகரிப்பது தொடர்பாக மேக்சிமைஸ் ஒப்டிமல் எவ்வளவு தூரம் உயர்த்தலாமோ அவ்வளவு தூரம் உயர்த்துவதற்கு காரணம் சொல்லப்படுகிறது. சம்பளம் தொடர்பாக எழக்கூடிய பிரச்சனைகளை குறைப்பதற்காக வேண்டி ஒரு ஆணைக்குழுவை நியமித்திருக்கிறார் என்கின்ற செய்தி இன்றைய ஆங்கில பத்திரிகையில் பிரதான செய்தியாக பிரசுரிக்கப்பட்டிருக்கிறது. அந்த ஆணைக்குழு உறுப்பினர்களின் பெயர் விவரங்களும் கூட தரப்பட்டிருக்கிறது. என்னுடைய விவாதம் இந்த தருணத்திலே இந்த அரச ஊழியர்கள் தங்களது சம்பள அதிகரிப்பை கொள்வதற்காக குறிப்பாக புகையிரத துறை, அதே போல் பஸ் போக்குவரத்து, இன்னும் பல அரசு துறைகளில் இந்த சம்பள அதிகரிப்பு மேற்கொள்வதற்காக அவர்கள் முன்னெடுக்கும் வேலைநிறுத்த போராட்டங்கள் இந்த நாட்டிலே பொது வாழ்வை ஸ்தம்பிக்கக்கூடிய வகையில், நாளாந்த மக்களின் வாழ்வை ஸ்தம்பிக்கக்கூடிய வகையிலான பல்வேறு நிலைமைகளை ஏற்படுத்தியதை நாங்கள் கடந்த வாரங்களில் பார்த்தோம், குறிப்பாக புகையிரத வேலைநிறுத்தம் சம்பந்தமாக. ஆனால் இதே சமகாலத்தில், கௌரவ சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இதே சமகாலத்தில் தோட்ட தொழிலாளர்கள் தங்களது சம்பள உயர்வுக்காக ஒவ்வொரு 2 வருடத்திற்கும் போராடி கொண்டிருக்கின்ற இந்த மக்கள் ஒரு உச்சகட்டமாக பொதுமக்களுக்கு எந்த பாதிப்பையும் ஏற்படுத்தாத வகையில், பொது சொத்துக்களுக்கு எந்த பாதிப்பையும் ஏற்படுத்தாத வகையில், அடுத்தவருக்கு தீங்கு ஏற்படாத வகையில் நூதனமான போராட்டங்களை நடத்தி வருகிறார்கள். அத்தகைய ஒரு போராட்டத்தை நான் இந்த சபையிலே குறித்துரைக்க விரும்புகிறேன். தலவாக்கலையில் வேவல்லி தோட்டத்தில், அகரபத்தனை பகுதியிலே வேவல்லி தோட்டத்தின் 2 தொழிலாளர்கள் பிறருக்கு எந்த தீங்கும் விளைவிக்காது, தங்களது உயிரை மாய்த்தேனும் இந்த தோட்ட தொழிலாளர்களின் சம்பள உயர்வை அதிகரிக்க வேண்டும் என்கின்ற அடிப்படையில் உண்ணாவிரத போராட்டம் இருந்து தங்களது சம்பள உயர்வு கோரிக்கை முன்வைத்துக் கொண்டிருக்கிறார்கள். அவர்களது கோரிக்கையும் கூட நேரடியாக ஒரு தொகையினை கோரி, இந்த தொகையினை எங்களுக்கு சம்பளமாக தாருங்கள் என்பதற்கு அப்பால், 2 வருடத்திற்கு 1 முறை புதுப்பிக்கப்படுகின்ற இந்த கூட்டு ஒப்பந்த விடயத்தில் ஜனாதிபதி அவர்கள் தலையிட வேண்டும் என்பதுதான் அவர்களது கோரிக்கையாக இருக்கிறது. எனவே அரச ஊழியர்கள் வீதியில் இறங்கி போராடுகிறார்கள் என்றவுடன் ஜனாதிபதி ஒரு ஆணைக்குழுவை நியமிப்பாரெனில், உண்ணாவிரதம் இருந்து தங்களது சம்பள உயர்வு கோரிக்கையில் தானும் தலையிட வேண்டும் என ஜனாதிபதியை கோருகின்ற இந்த தோட்டத் தொழிலாளர்களுக்காக ஏன் இவர் ஒரு ஆணைக்குழுவை நியமிக்கக்கூடாது, அல்லது ஒரு கமிட்டி, ஒரு குழுவை ஏன் நியமிக்கக்கூடாது? இதை நான் இங்கே கேட்பதற்கு நியாயம் இருக்கிறது. இதற்கு முன்னர் இந்த பாராளுமன்றத்திலும், இந்த பாராளுமன்றத்துக்கு வெளியே ஜனாதிபதி செயலகத்தில் இடம்பெற்ற சர்வகட்சி மாநாட்டிலும் நான் கோரியிருக்கிறேன், இலங்கையில் வாழ்கின்ற இந்திய வம்சாவளியினர், மலையக தமிழர்களுக்கென இந்த நாட்டில் விசேடமாக சில பிரச்சனைகள் இருக்கின்றன, அந்த பிரச்சனைகளை முதலில் பதிவு செய்யுங்கள், ஒரு முறையாக பதிவு செய்யுங்கள், அதற்காக ஜனாதிபதி ஒரு ஆணைக்குழுவை நியமிக்க வேண்டும் என்கின்ற கோரிக்கையை நான் ஏற்கனவே முன்வைத்து கடிதம் மூலமாக அனுப்பி, அதற்கு அவர் கடிதம் மூலமாக பதிலளித்தார் தொடர்பாக நான் கவனம் செலுத்துகிறேன் என. ஆனால் இன்றைய நாள் வரை 2 வருடங்களுக்கு மேலாக ஆகிவிட்டன, 3 வருடங்கள் கூட என்று சொல்லலாம், அவர் எந்த விதமான நடவடிக்கையும் எடுக்காத நிலையில்தான் இன்று ஒரு பக்கத்தில் நான் பிரயத்தனம் செய்யக்கூடிய அந்த தோட்ட தொழிலாளர்களின் சம்பள பிரச்சனை உச்சகட்டமாக இருக்கும்போது, அரச ஊழியர்களின் சம்பள பிரச்சனை சம்பளத்தை அதிகரிப்பதற்கும் அவர்களிலிருந்து எழக்கூடிய சம்பளம் தொடர்பான பிரச்சனைகளை குறைப்பதற்குமாக ஆணைக்குழுவை நியமித்திருப்பது என்பது நாங்கள் எந்த விதத்திலும் ஏற்றுக்கொள்ள முடியாது. ஒரு புறத்தில் இன்னும் ஒரு மிக முக்கியமான விடயத்தை சொல்ல வேண்டும், இந்த பெருந்தோட்ட கைத்தொழில் என்பது தனியே பிராந்திய கம்பெனிகள் மாத்திரமல்ல, பிராந்திய கம்பெனிகள் மாத்திரமல்ல, அரசு கூடமையான JEDB SPC கம்பெனிகளும் இந்த தோட்டங்களை நிர்வகித்துக் கொண்டிருக்கின்றன, அதற்கு கீழாகவும் சம்பள பிரச்சனைகள் பெரும்பாலும் இருக்கிறது. ஒரு வெட்கக்கேடான செயல், தனியார் கைச்சாத்திடுகின்ற அந்த ஒப்பந்தத்தின் கீழாக தீர்மானிக்கப்படுகின்ற சம்பளத்தை தான் அரசுக்கு உடைமையான தோட்ட கம்பெனிகளின் கீழாக இயங்குகின்ற நிறுவனங்களின் சம்பளமாக கொடுக்கப்படுவது உண்மையிலே வெட்கப்பட வேண்டியது. தனியாருக்கு பின்னால் அரசு நிறுவனங்கள் செயற்படுகின்ற ஒரு துறையாக இந்த பெருந்தோட்டத்துறை காணப்படுகிறது. எனவே ஜனாதிபதி அவர்கள் இந்த விடயத்தில் கவனம் செலுத்த வேண்டும். இந்த ஜனாதிபதி ஆணைக்குழுவை ஜனாதிபதி நியமிக்க வேண்டும் என்பது நான் சம்பள பிரச்சனையை மாத்திரம் மையப்படுத்தி கோரவில்லை. இந்த நாட்டில் வாழ்கின்ற மலையக மக்களுக்கு அவர்கள் சுதந்திரத்துக்கு பின்னதாக குடியுரிமை பறிக்கப்பட்டவர்கள் என்கின்ற வகையில் பொது நிர்வாக கட்டமைப்பிலிருந்து அவர் விலக்கி வைக்கப்பட்டிருக்கிறார்கள் என்கின்ற அடிப்படையில் அவர்களை இந்த முழுமையான நிர்வாக கட்டமைப்புக்குள் கொண்டு வரும் நோக்கத்தோடு அந்த நடவடிக்கையை மேற்கொள்ள வேண்டும், அந்த ஜனாதிபதி ஆணைக்குழுவினூடாக அவர்களது பிரச்சனைகள் பதிவு செய்யப்பட வேண்டும் என்கின்ற கோரிக்கை நான் முன்வைத்தேன். மேலதிகமாக அது இடம்பெறாத நிலையில்தான் கடந்த வாரம் அந்த தொழிலாளர்கள் தங்களது உயிரை பணையம் வைத்து உண்ணாவிரத போராட்டம் இருந்து எங்களிடம் வைத்த கோரிக்கை தான் ஜனாதிபதியை தலையிட செய்யுங்கள் என்கின்ற மக்கள் பிரதிநிதி என்கின்ற வகையிலே நான் ஜனாதிபதிக்கு ஒரு உத்தியோகபூர்வமான கடிதத்தை அனுப்பினேன். எங்களது மாவட்டத்தில் தொழிலாளர்கள் இத்தகைய போராட்டத்தை முன்னெடுத்திருக்கிறார்கள், எனவே அவர்களுக்கு அவர்களது கோரிக்கைக்கு செவிமடுத்து நாங்கள் நடவடிக்கை என்கின்ற கடிதத்தையும் நான் அனுப்பியிருந்தேன். மக்கள் பிரதிநிதியாக நான் செய்யக்கூடிய வழிமுறை அதுதான், அதனை செய்திருந்தேன். அதற்கும் எந்த விதமான நடவடிக்கையும் எடுக்காத நிலையில்தான் இன்று இந்த பொது பணியில் ஈடுபடக்கூடியவர்களின் சம்பள பிரச்சனையை தீர்ப்பதற்கு மாத்திரம் ஒரு ஆணைக்குழுவை அவர் கோரி நிற்கிறார். இது எந்த விதத்திலும் நியாயமில்லை. ஏனெனில் ஜனாதிபதி மைத்ரிபால சிறிசேன அவர்களை அந்த ஜனாதிபதி ஆசனத்தில் அமர்த்துவதற்கு இந்த நாட்டில் வாழ்கின்ற மலையக மக்கள், பெருந்தோட்ட தொழிலாளர்கள் முழுமையான அளவில் தங்களுக்கு பங்களிப்பை செய்திருக்கிறார்கள். எனவே ஏனைய துறைகளில், வடக்கிற்கு செல்லும், கிழக்கிற்கு செல்லும், தெற்கிற்கு செல்லும் ஜனாதிபதி அவர்கள் இந்த மத்திய மலைநாட்டு பகுதிகளிலே தொழிலாளர்களாக நாளாந்த சம்பள பிரச்சனைகளுக்காக அன்றாடம் போராடி கொண்டிருக்கும் இந்த மக்களின் விடயத்தில் கவனம் செலுத்த வேண்டும். நாங்கள் ஆணைக்குழுவை கோரி நிற்கிறோம், குறைந்தபட்சம் ஒரு குழுவை அமைத்தாவது இந்த சம்பள பிரச்சனையில் அவர் தலையிட வேண்டும், ஒரு நியாயமான சம்பளத்தை பெற்றுக் கொடுப்பதற்கு ஜனாதிபதி என்கின்ற வகையில் அவரது தலையீட்டை மேற்கொள்ள வேண்டும் என வினயமாக இந்த பாராளுமன்றத்தின் ஊடாக வேண்டி விடைபெறுகிறேன். நன்றி, வணக்கம்.
ඊළඟට ගරු ජයන්ත සමරවීර මන්ත්‍රීතුමා හැබැයි ඊට පෙර තිරක රාජ මන්ත්‍රීතුමා මුල් ආසනයට පැමිණෙනවා.
ගරු ජයන්ත සමරසිරි මන්ත්‍රීතුමා,
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ශ්‍රී ලාංකීය හෙළ සංගීතයේ රන් සලකුණු පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව සංගීතඥයන් ගාන්ධර්වයාණන් අනුස්මරණය කිරීම සඳහාත් සීකිරීම සඳහාත් ඔහු ලාංකීය නැත්තං හෙළ සංගීතයට කරන ලද අනුපමේය සේවාව අගය කිරීම පිණිසත් අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය පිහිටුවීම අරමුණු කොට ගනිමින් ගෙනෙන ලද එක පැත්තින් අද සාකච්ඡාවට බඳුන් වන මේ පනත කෙරෙහි ඉතාම ප්‍රශංසාත්මකව අමරදේවයන් වෙනුවෙන් අමරදේවගේ සංගීත භාවිතාව ඔහුගේ ඔහු කළ විශිෂ්ට සංගීතමය සෞන්දර්යාත්මක මෙහෙවර අගය කරන්න මෙවැනි ආයතනයක් පිහිටුවීම කෙරෙහි අවධානය යොමු කරමින් එවෙනුවෙන් කැපවුණු එවෙනුවෙන් මහන්සුණු සියලුම දෙනාට අපගේ ප්‍රශංසාත්මක ස්තුතිය මේ වෙලාවේ අපි පිළිගන්වන්න කැමති. එසේ සඳහන් කරමින් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි කැමති අපගේ වැඩි අවධානයක් යොමු කරන්න සුරාබදු පනතේ සංශෝධන පිළිබඳ සාකච්ඡාවට. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපේ රටේ නිදහස් අරගලයත් එක්ක නිදහස් සටනත් එක්ක 20 වැනි සියවසේ මුල්භාගයේ ඉඳන් මත්පැනට මත්ද්‍රව්‍යයට විරෝධී සටනක් අපේ ඉතිහාසයේ ඉඳන් පැවතෙනවා. එක වෙලාවක එදා 920 වැනි සියවසේ මුල්භාගයේ නැත්තම් 1900 ඉඳන් ඒ මුල් වකවානුවේ FR සේනානායක මැතිතුමාලගේ, DS සේනානායක මැතිතුමාලගේ, DC සේනානායක මැතිතුමාලගේ නායකත්වයෙන් ඇරඹී අමාත්‍යප සටන පසු කාලයක අනගාරික ධර්මපාලතුමන් විසින් මේ සටන ඉස්සරහට ගෙනෙච්චා. එදා වුන් දැක්කේ විශේෂයෙන්ම තැබෑරුම් ඇරීම ජාතිය ශ්‍රී ලාංකීය ජාතිය උගුලක හසු කරනවා ඔවුනොවුන්ගේ සංස්කෘතික හරපද්ධති වලින් උගුල්වා බටහිර සංස්කෘතික මාවත ඔස්සේ ඒ පරදේශක්කාර සංස්කෘතික මාවත ඔස්සේ ඔවුන් ඇදගෙන යාමක් හැටියට තමයි එදා සැලකුවේ. එයනුව අමාත්‍ය ව්‍යාපාරයේ ගොඩ නැගුණා. ඒ අමාත්‍ය ව්‍යාපාරයේ මේ රටේ ජාතික නිදහස සටනේ කොටසක් බවට පත් වුණා. ජාතික 48 දී අපි නිදහස ලබා ගැනීමේ විශේෂ මෙහෙවරක් ලංකාවේ අමාත්‍යප ව්‍යාපාරය විසින් සම්පූර්ණ කරනු ලැබුවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද නැවත වතාවක් එවැනි සටනක් එවැනි අරගලයක් එවැනි මැදිහත්වීමක් අපට ඕන වෙලාවකයි ජාතියක් හැටියට අපි කොළපාට නිල්පාට රතුපාට කහපාට පාට පක්ෂ භේදවලින් තොරව එවගේම සිංහල දෙමළ මුස්ලිම් මැලේ බර්ග ජාති භේදවලින් තොරව එවගේම බෞද්ධ කතෝලික හින්දු ඉස්ලාම් ආගමික බේදෝලින් තොරව අද මුළු මහත් ලාංකීය ජාතියම මත් රකුසාගේ රුදුරු ග්‍රහණයට හසු වෙලා තියෙනවා කිව්වොත් ගරු කතා මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ඒ අතිශයෝක්තියක් නෙවෙයි. මේ වෙනකොට ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපේ රටේ පවුල් සංඛ්‍යාව 150යි. දෙවුන්දර තුඩු ඉඳන් පේදුරු තුඩුව දක්වාත් සංගමං කන්ද තුඩුවේ ඉඳන් කොළොන්තොට දක්වාත් සිංහල දෙමළ මුස්ලිම් මැලේ බර්ග සකල ජාතීන්ගෙන් ගත්තත් පවුල් 150ක් ජීවත් වෙනවා. මේ පවුල් 150 තුල ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි කුඩුවලට තදින් ඇබ්බැහි වුවන් ලක්ෂයක් ඉන්න බව තමයි වාර්තා වෙන්නේ. තදින් ඇබ්බැහි වුවන් කියන්නේ කුඩු ගානාය නෙවෙයි, කුඩු බොනාය නෙවෙයි. කුඩු පැකට් එකක් නැතුව ජීවත් වෙන්න බැරි අය. උදේ කුඩු පැකට් එකක් නොදුන්නොත් ඔහුගේ එම පුද්ගලයා ඔහුගේ කබ ගලනවා, සොටු පිට වෙනවා, කෙලපිට වෙනවා මලමුත්‍ර දන්නේම නැතුව පිට වෙනවා නැකිටින්න බැරුව වකුටු වෙලා ඇදගෙන වැටිලා නිදාගෙන ඉන්නවා කුඩු පැකට් එකක් දුන්නොත් මෙන්න නැකිටලා එනවා ආයි පැය 8කින් කුඩු පැකට් එකේ රස අඩු වෙනකොට ආයි පෙරසේම අර විදියට හොටු ගලගලා කබ ගලගලා කඳුළු ගලගලා මලමුත්‍ර පිට කර කර ඉන්නවා ඒ වගේ ලක්ෂයක් පවුල් ලක්ෂ 50යි ඉන්නේ මුළු මහත් ලංකාවේම කුඩු වලට තදින් ඇබ්බැහි වුණ ලක්ෂයක් ඒ කියන්නේ කීයක්ද පවුල් 50කට එක කුඩු වලට තදින් ඇබ්බැහි වුවෙක් අපි මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙනවා මේ තත්ත්වය අපි සැලකිල්ලට ලක් කළ යුතු නැද්ද ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි මේකට පක්ෂපාත ભેද වලින් තොරව උත්තරයක් නොසෙවිය යුතුද ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි අපි අහනවා මේකේ ඊළඟ නිවුන්ස් දරුවාවනේ අනිත් පැත්තෙන් ගණිකා වෘත්තිය ව්‍යාප්ත වෙමින් තිබෙනවා කර්මාන්තයක් හැටියට ව්‍යාප්ත වෙමින් තිබෙනවා පවුල් ලක්ෂ 50යි අපේ රටේ ජීවත් වෙන්නේ අද අවුරුදු 17ත් 35ත් අතර ගණිකාවන් 73000ක් ඉන්න බව තමයි වාර්තාවල පළවෙන. ඒ කියන්නේ පවුල් 75කට ආසන්න වශයෙන් පවුල් 75කට අද ගණිකාවක් නිර්මාණය වෙමින් තිබෙනවා. මේක අඬු පක්ෂේ මන්ත්‍රීවරු තුන කීප දෙනෙක් අමාත්‍යවරු කීප දෙනෙක් ඉන්න වෙලාව අපි කියන්නේ අද කර්මාන්තයක් හුළඟ වගේ හුළඟ වගේ කුඩු පැතිරෙන තත්වයකට අද මේ රටපත් වෙලා තිබෙනවා. අපේ අධිකරණ ඇමතිතුමිය කියනවා තලත අතුකෝරල මැතිණිය කියනවා දකුණු ආසියාවේ කුඩු මධ්‍යස්ථානය අපිට මේ කියන්නේ. අධිකරණ අමාත්‍යතුමිය කියනවා දකුණු ආසියාවේ කුඩු මධ්‍යස්ථානය අද ශ්‍රී ලංකාව බවට පත් වෙලා කියලා. එතුමිය ඒක කිව්වා. එතුමිය ඒක කිව්ව වාර්තා අනුව එක පැත්තකින් අන්තරායක ඖෂධ පාලක මණ්ඩලයේ වාර්තා අනුව අනිත් පැත්තෙන් බන්දනාගාර ගතවීම වල වාර්තා සංඛ්‍යා දත්ත අනුව අනිත් පැත්තෙන් පොලිස් මද්‍රව්‍ය නාශක කොට්ටාෂයේ වාර්තා අනුව තමයි එතුමිය මේ බව සඳහන් කළේ. ගරු මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි මේක අද ප්‍රවණතාවයක් රැල්ලක් හැටියට යනවා. එදා වාද්දුවේ අගෝස්තු මාසේ 5වෙනිදා වාද්දුවේ මගේ උපන් ප්‍රදේශයේ ගරු මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි අන්තර්ජාලය ඔස්සේ සංවිධානය කරපු අන්තර්ජාලය ඔස්සේ සංවිධානය කරපු DJ ලිවින් පාටි එක නැත්තම් Facebook සාදේ කියලා මේ රටේ මාධ්‍ය හඳුන්වපු Facebook සාදයක් පැවැත්වුවා. මේ Facebook සාදයේදී තරුණයෝ 4 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. මේ ලංකාවේ පළවෙච්ච පවත්වපු පළවෙනි එක නෙවෙයි. අපිට මතකයි 2002 අවුරුද්දේ තමයි මේ Facebook සාද මේ අන්තර්ජාලය ඔස්සේ පවත්වන සාජ පවත්වන්න පළවෙනි මූල ආරම්භයේ තිබුවේදා Stack Night කියලා. එදා රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන්ගේ වාර්ෂික සම්මේලනයක් අවසානයේ තමයි මේ ස්ටැග් නයිට් ආරම්භ වුණේ. එතෙන් සිට ස්ටැග් නයිට් වෙනවා ප්‍රවණතාවයක් හැටියට. ප්‍රවණතාවයක් හැටියට එනවා. මේ අද කුඩු එදා බිව්වේ කුඩු මේරට ආපු මුල් කාලේ 1970 අවසන් කාලේ කුඩු එදා බිව්වේ හැංගිලා පොලිසියට බයෙන්. අද ගරු මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි ගරු ඇමතිවරුනි අද කුඩු වන්නේ Facebook සාදවල එලි පිට අද කුඩු අලෙවි කරනවා. කවුද මේවට අවසර දෙන්නේ? කවුද මේවට අවසර දෙන්නේ? මේවට අවසර දෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුව. වාද්දුව පොලිස් ස්ථානයෙන් තමයි මේ DJ ලිවින් සාදේ සඳහා වාද්දුවේ සංචාරක හෝටලයක ටීචර් DJ ලිවින් සාදේ සඳහා අවසරය ලබා ගත්තා. වාද්දුව පොලිස් ස්ථානයේ නම් මීටර් 100ක් නැහැ මේ DJ ලිවින් සාදේ ටීචර් සංචාරක හෝටලේට. ඒ හෝටලේ මේ සාදය පවත්වනකොට වාදුව පොලිස් ස්ථානයේ මහා වගකීමක් තිබ්බා. මේ සාදය මොනවද අලෙවි වෙන්නේ කියලා බලන්න. නමුත් එහෙම බැලුවේ නැහැ. ඒ වගේම මේක නීති විරෝධී විදේශීය මත් කුඩු වර්ග. එතන ගරු මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි ලංකාවේ සියලුම නීති විරෝධී මත් කුඩු වර්ග එතන තිබුණා. හෙරොයින් තිබුණා, හසීස් තිබුණා, මරුජුවාන තිබුණා, කොකේන් තිබුණා, LSD තිබුණා, කේරල ගංජා තිබ්බා, ඩාන්සින් ටැබ්ලට් වර්ග ගණනාවක් එතන තිබ්බා. පොලිසියට පේනවා, පොලිසිය බලාගෙන ඉන්නවා. පොලිසියට පේනවා, නොදැක්කසේ ඉන්නවා. අවසානයේ තරුණයෝ 4 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. මේ පාර්ලිමේන්තුවේ අපි මේක පිළිබඳ අවධානය යොමු කළා. දැන් ඒ සංවිධානය කරපු දෙන්නෙක්ව අත්අඩංගුවට අරන් තියෙනවා ගරු සභානායකතුමනි. නමුත් අත්අඩංගුවට ගත්ත දාට පහුවෙන්දා පානදුර දිසාභාර පොලිස් අධිකාරීවරයාව හදිස්සි මාරුවීමක් කරන මුලතිව්වලට. ඒ උත්සවය සංවිධානය කරපු 4 දෙනාව අත්අඩංගුවට ගන්නවා. පානදුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා වාම ක්‍රියාත්මක වන පරිදි මුලතිව් වලට මාරු කරනවා. කවුද ඒක කළේ? කවුද ඒක කළේ? සේනානත්ත කියන වැදගත් පොලිස් නිලධාරි මාත්‍යව මාරු කළා. ඒ විතරක් නෙවෙයි, මේ සාදිය පවත්වනකොට වාද්දුව පොලිස් ස්ථානයේ ඉන්නේ, කළුතර උතුර පොලිස් ස්ථානයේ ඉඳලා දූෂණ චෝදනා වලට ගල්කිස්ස පොලිස් ස්ථානයට මාරු කරලා කාර්ය නියමයක් නැතුව මේ පොලිස් නිලධාරියාව පොලිස් පරීක්ෂක වී ලලිත් වීරසිංහ කියන පොලිස් පරීක්ෂකවරයාව ඔව්ව මාරු කළා. පොලිස් කොමිසම තමයි ඔව්ව මාරු කළේ. කාර්ය නියමයක් නැතුව පොලිස් කොමිසම ගල්කිස්ස පොලිස් ස්ථානයට මාරු කළා. ඔව් කළුතර උතුරේ පොලිසිය ඔහුගේ නිල නිවසට වෙලා හිටිය අස්සම් කරන්න ගියේ නැහැ. මෙන්න එකපාරට ඔහු වෙනව නැවත වාද්දුව පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂකවරයා වෙලා ගල්කිස්ස පොලිස් ස්ථානයට මාරු කරපු මේ පොලිස් නිලධාරියා එනවා වාද්දුව පොලිස් ස්ථානයට. වාද්දුව පොලිස් ස්ථානය කියන්නේ A1 පොලිස් ස්ථානයක්. ශ්‍රේණිගත කිරීම අනුව A1 A1 පොලිස් ස්ථානයක්. මේ පොලිස් ස්ථානයේ ඉන්න ඕනේ ප්‍රධාන පොලිස්තක පරීක්ෂකවරයෙක්, CI කෙනෙක්, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක්. මේ පොලිස් ස්ථානයේ CI කෙනෙක් ඉන්නවා, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් ඉන්නවා. ඔහුට මොකද වෙන්නේ? ඔව් ඔය DJ ලිවින් පාටියට බල අවසර පත්‍රය දෙන්නේ නැහැ. ඔව් කල් ඇද ඇද ඉන්නවා. ඔව් කල් ඇද ඇද ඉන්නකොට ඔව්ව මාරු කරනවා දොඩංගොඩ කියලා කළුතර පොලි කළුතර දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානයක්, කළුතර පොලිස් අධිකාරි බල ප්‍රදේශයේ පොලිස් ස්ථානයක් තියෙනවා දොඩංගොල පොලිස් ස්ථානය. එතන ඉන්න ඕනේ CI කෙනෙක් නෙවෙයි, එතන චීෆ් ඉන්ස්පෙක්ටර් කෙනෙක් නෙවෙයි, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් නෙවෙයි එතන ඉන්න ඕනේ, එතන සාමාන්‍ය පොලිස් පරීක්ෂකවරයෙක් ඉඳියම් ඇති. නමුත් වාද්දුව පොලිස් ස්ථාන වාද්දුව A1 ශ්‍රේණියේ හිටපු පොලිස් ස්ථානයේ හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් බණ්ඩාර වහාම ක්‍රියාත්මක වන පරිදි B ශ්‍රේණියේ පොලිස් ස්ථානයක් වෙච්ච දොඩංගොඩ පොලිස් ස්ථානයට මාරු කරනවා. දොඩංගොඩ පොලිස් ස්ථානයට මාරු කළා කළුතර උතුරෙන් ගල්කිස්සට කාර්ය නියමයක් නැතුව මාරු කරපු පොලිස් ස්ථානාධිපතිවරයා ලලිත් වීරසිංහ එනවා වාද්දුව පොලිස් ස්ථානයට. පොලිස් ස්ථානයට ඇවිල්ලා ඔහුගේ කාල පරිච්ඡේදය තමයි මේ DJ ලිවින් පාටියක නැත්නම් අන්තර්ජාලය මාධ්‍ය මැද්දේ කඳවපු මේ බීච් මේ Facebook සාදේ පවත්වන්නේ. මේක තමයි තරුණයෝ හතර දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙන්නේ. මේක මරා දැමීමක්. මේ පිළිබඳ අපි පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළාට පස්සේ මේ උත්සව සංවිධායකයෝ දෙන්න අත්අඩංගුවට ගත්ත හැටියෙම අනිත් පැත්තෙන් පොලිස් ප්‍රධාන පොලිස් අධිකාරී ජේෂ්ඨ පොලිස් අධිකාරී පානදුර වාම ක්‍රියාත්මක වන පරිදි මුලතිව් වලට මාරු වෙනවා. මේ කියන්නේ මොකක්ද? මේ මම මේ වෙලාවේ සාකච්ඡා කළේ මේ උදාහරණයෙන් පේන්නේ මොකක්ද? අද ලංකාවේ කුඩු මඩින්න බෑ. ඇයි? මේ කුඩු ජාවාරම් පිටිපස්සේ ඉන්නවා දේශපාලඥයෝ. මේ කුඩු ජාවාරම් අපි වගකීමෙන් කියන්නේ දේශපාලඥයෝ ඉන්නවා මේ කුඩු ජාවාරම් පිටිපස්සේ. ඒ වගේම පොලිසිය ඉන්නවා, ඇතම් පොලිස් නිලධාරීන් ඉන්නවා. වාද්දුව පොලිසියට බලපත්‍රය ගන්න අවසර නොදෙනකොට හිටපු නියෝජ්‍ය පොලිස්වතුවරු දෙන්නෙක් වාද්දුව පොලිස් ස්ථානයට එනවා. ඇවිල්ලා බල කරනවා වාම මේකට පර්මිට් එක දෙන්න කියලා. එහෙම කරලා තමයි මේ බලපත්‍රය ගන්න. ඇයි? මේක අවසාන වෙනකොට මේකෙන් ලාභයි. රුපියල් ලක්ෂ 300කට වැඩි ආදායමක් ලබනවා. ශුද්ධ ලාභයක් ලබනවා මේ Facebook සාදයක් DJ ලිවින් පාටියක් අවසාන වෙනකොට රුපියල් ලක්ෂ 300කට වැඩිය ශුද්ධ ලාභයක් ලබනවා. මේ ලාභය එක එක්කෙනා අතේ යනවා. ඒක දේශපාලඥයන්ට යනවා. ඒක පොලිසිය උසස් නිලධාරින්ට යනවා. ඒක මේකට දායක වන කැපවන හැමෝටම යනවා. මල්ල කරේ කොල්ලෝ මැරුණට කමක් නැහැ, කුඩු ගැහුවට කමක් නැහැ, වස්සංගතයක් වගේ අපේ තරුණ පරම්පරාව බිලිගත්තට කමක් නැහැ, තමන්ගේ බොක්ක පිරෙනවා නම් කුඩු රටම කුඩුව අල්ලගත්තත් කමක් නැහැ. මේක තමයි මේක ඇත්ත. ඒ නිසා ගරු මූලස්සන ආරූඪ මන්ත්‍රීතුමනි, සභානායකතුමා ඉන්නවා, අපි කියනවා තමුන්නාසට හෙට දවසේ මේ ගොදුර බවට පත් වෙන්නේ කාගේ දරුවද කියන එකයි ප්‍රශ්නේ. අද මේ රටේ හැම පාසලකම දරුවාද මේ කුඩුවලට ඇබ්බැහි වෙලා, හැම පාසලකම දරුවාද මේ තත්ත්වයට ඇබ්බැහි වෙලා තියෙනවා. මේක ව්‍යාප්ත වෙනවා. දැන් පවුල් 50ට එක කුඩුකාරයයි. හෙට දවසේ මේක කුඩුකාරයෝ රටේ පවුල් 30-40කට එක්කෙනා බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඉල්ලනවා මේක ඈත ගම්මුල මේ තියෙනවා එක මෙන්න ජනාධිපතිතුමා කුඩු මර්ධනය කරනවා කියලා ආවේ. පොළොන්නරුවත් කුඩුමාරයට බිලි වෙයි. කුඩුමාරයට පොළොන්නරුවත් බිලි වෙයි. ජනාධිපතිතුමා මත්ද්‍රව්‍ය නැති මතින් නැතිවීම සඳහා කාර්ය සාධන බලකායක්පත් කරලා තිබෙනවා. නමුත් පොළොන්නරුවත් අද කුඩුවෙලට බිඩි වෙලා, සියඹලාණ්ඩුවත් බුලි වෙලා, මුතු කණ්ඩියත් බිලි වෙලා, ඈත ගම්දරව් කරා මේක හුළඟක් වගේ ගමන් කරන නිසා මම යෝජනා කරනවා ගරු මූලාසනාරූඪ පන්සලේතුමනි, මේක පක්ෂ විපක්ෂ භේදයකින් තොරව කොටිදස් බෙදුම්වාදී කොටිදස්වාදයත් එක්ක අපි ජාතියක් හැටියට හැප්පුණා වගේ, වේලු පිල්ල පිරමාහරණ එක්ක අපි හැප්පුණා වගේ, මේකට පූර්ණ බල ඇති පාර්ලිමේන්තු තේරීම් කාර්ය සභාවක් පත් කරන්න, මේකට පාර්ලිමේන්තු තේරීම් කාර්ය සභාවක් පත් කරන්න, මේ කුඩු මඩින විදිය පිළිබඳ යෝජනා නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා පූර්ණ බල ඇති පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවලින් සමන්විත තේරීම් කාරක සභාවක් පත් කරලා මේක අපි කවුරුත් එකතු වෙලා මඩින්න ඕන තත්ත්වයක් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ගරු සභානායකතුමනි, ඒ විදියට මැදිහත් වුණොත් විතරයි මේක බේරන්න පුළුවන්. ඒ වගේම අපි කියනවා පොලිස් දෙපාර්තමේන්තුවේ ඇතම් නිලධාරීන් හිටියා වුණත් අද නිවුමාල් රංගජීවල ඉන්න හිරේ කුඩු මඩින්න සුවිශේෂී කැපවීමක් කරපු මද්‍රව්‍ය නාශක අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වෙච්ච නිවුමාල් රංගජීවාද හිරේ ඉන්නේ. එයා ඒ විදියට එක පැත්තෙන් කුඩු මඩින්න ජීවිත පූජාවෙන් කැපවෙච්ච පොලිස් නිලධාරීන් හිරේ ඉන්නවා. ඒ විදියට ඒ වෙනුවෙන් කැපවෙච්ච පොලිස් නිලධාරීන් වහම ක්‍රියාත්මක වන පරිදි මාරු වෙනවා. ඒ වෙනුවෙන් තමන්ට ඕන අය ස්ථාන මාරුවීම් ලැබලා නුසුදුසු පොලිස් ස්ථානවලට එනවා. මේක තමයි තත්ත්වේ. එනිසා අපි ඉල්ලන්නේ තමුන්නාසගෙන් විශේෂයෙන්ම මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම මේ වෙලාවේ යෝජනා කරනවා ආණ්ඩු පක්ෂයට, අපි යෝජනා කරනවා කුඩු මඩින්න පූර්ණ බල ඇති තේරීම් කාරක සභාවක් පත් කරලා, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරලා මේකට උත්තරයක් හොයන්න මැදිහත් වෙන්න කියන ඉල්ලීමත් මේ වෙලාවේ කරන ගමන්. අනිත් පැත්තෙන් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, තමුන්නාසලා මේ තත්ත්වය තුල දේශපාලන මැදිහත් වීම තියෙනවා කියලා අපි කිව්වේ නිකන් නෙමෙයි, මඩ ගන්න නෙමෙයි, ද්වේෂසහගතව නෙමෙයි. එදා ගිය අවුරුදු 2005 අගෝස්තු 2017 අගෝස්තු මාසෙ පස්සෙන්දා තමයි ගල්කිස්ස වෙරළදී ඩාන්සින් ටැබ්ලට් කියන විෂම ද්‍රව්‍යයයි තවත් විදේශීය ආනයන කුඩු ගොඩකුයි එක්ක මේ පාර්ලිමේන්තුවේ මුදල්ලා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ මහජන සම්බන්ධ නිලධාරියත් එක්ක හමු වෙන්නේ, එයාගේ පොලිස් පරීක්ෂා ප්‍රධාන ආරක්ෂක නිලධාරියත් එක්ක අහුවෙන්නේ. ඒකයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි කිව්වේ මේකේ දේශපාලන සම්බන්ධයක් තියෙනවා කියලා. ඒස අවසාන වශයෙන් මේක මැඩීම අපි කාගේත් යුතුකමක්, වගකීමක්, පූජනීය කාර්යයක්. ඒ නිසා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවලින් සමන්විත පූර්ණ බල ඇති තේරීම් කාර්ය සභාවක් පත් කළා. ජාතියේ දරුවෝ, ලාංකීය ජාතියේ දරුවෝ මේ කුඩු රකුසාගෙන් බේර ගැනීම වෙනුවෙන් මැදිහත් වෙමු කියන ඉල්ලීම කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් අපි නවතන ඔබව ස්තුතියි.